කෝට්ටේ රාජධානි සමෙහි රාජකල පරාක්‍රමබාහු රජුට රාජ්‍ය රාජ්‍යත්වයේ පැවැරීම සඳහා පුත් කුමරෙකු නොමැති වීම හේතුවෙන් තොටගමේ රාහුල් හාමුදුරුවෝ ශ්‍රී විභීෂණ දෙවියන්ට කැලණිය විභීෂණ දෙවියන්ට ආරාධනා කරපු මේ අපූර්ව සංදේශය තුළ අපි දැන් මෙතෙක් කතා කරපු දේවල් වල දුවේ පුතේ ඔබට එනවා කෙටි ප්‍රශ්න. කෙටි ප්‍රශ්න ටික හොඳට මතක තියාගන්න. අපි මේ කතා කරපු දේවල් වලින් තමයි කෙටි ප්‍රශ්න ටික හැදෙන්නේ. දැන් අපි යනවා මේ විචාර ප්‍රශ්නයකට. විචාර ප්‍රශ්නයක තියෙනවා අපි දසනායක ගුරුතුමනි මේ මේ සංදේශය ගොඩක් අය පිළිගන්නවා මේ අපූර්ව සංදේශයක් කියලා. මහ චමත්කාරජනක සංදේශයක් කියලා. දසපැදි හැලී එකයි තියෙන්නේ. ඔයගේ විශේෂත්වයන් තියෙන සංදේශයක් තමයි සරලිනී සංදේශය. මේක අපූර්ව කාව්‍යෝක්තින් වලින් පිරිච්ච සංදේශයක් හැටියට තමයි හැමෝම හඳුන්වන්නේ.
අදින් දුවපතේ ඇත්තෙම සංදේශ කාව්‍යයක් ගත්තහම ඔබට ලැබෙන ප්‍රශ්නය ඔබ පිළිතුරු ලියනකොට දැන් ਵਿਚාරයට ඔබ ලියනකොට ඒ ප්‍රශ්නයට ගැළපෙන කවි තමයි තෝරගන්න ඕනේ. දැන් අපි මුලින්ම බැලුවොත් මොකද්ද මේකේ තියෙන කාව්‍යෝක්ති? සංදේශ කාව්‍යයක තියෙන කාව්‍යෝක්ති ලියනකොට ඔබ මතක තබා ගත යුතුමයි අදින දුවපතේ භාෂාව පිළිබඳව. භාෂාව අපූර්ව පද සංගටනයක් සහිතව මේක නිර්මාණය කරන්නට සැලීනි සංදේශ කතුවරයා විශේෂ දක්ෂතාවයක් දක්වලා තියෙනවා. එක්කම විරිත හරි වැදගත්. දැන් පුතාලා මතක තියාගන්න ඕනේ මේ සැලීන් සංදේශයේ මේ තියෙන කවි 108ම ලියවිලා තියෙන්නේ එකම විරිතකින්. අපි මේ විරිත හඳුන්වනවා සමුද්‍ර ഘോഷ විරිත කියලා. එතකොට කාව්‍යෝක්තවල එකක් තමයි අපි ගත්තේ ඉස්සල භාෂාව. දෙවෙනියට මම කතා කරන්නේ මේ විරිත. පුතේ විරිත කියලා කියන්නේ ඕනෑම කවියක පද මාත්‍රා ගානකට තමයි යොදන්නේ. ගායනා කරන්න පුළුවන් තාලයකට. දැන් මේ සමුද්‍ර ഘോഷ විරිත කියලා කියනකොට ඒ විරිත මේ සැලින් සංදේශයේ පද්‍ය පුරාවටම අපි දකිනවා එකම විරිතක් බව. සමුද්‍ර ഘോഷ විරිතයේ තියෙන විශේෂත්වය තමයි දැන් අර මහ සමුද්‍රයේ තියෙන වතුර රළපාර වෙරළට ඇවිල්ලා ආපහු ගමන් කරන මොහොතට. ඒතකොට මේ යන ආකාරයේ නැගින ශබ්දයට ඒ අණුව නැගින තාලයේ තමයි මේ සැලින් සංදේශයේ කවිවල යොදාගෙන තියෙන විරිත විදිහට. ඒතකොට මේකේ සමුද්‍ර ഘോഷ විරිත ගැන ඔබට කියනොත් මම මෙහෙම දැන් මම මුලින් කියපු කවියේ සඳහන් වුණා පුතේ අවසාන පාදයේ බලන්න සකි සඳ පෙනේ සමනොල ගල නැගේන හිර අර වතරපාර උඩට ඇවිල්ලා ආපහු යනවා. එතකොට ඒක මතක් වෙන්න තමයි අර තාලය නිර්මාණ තියෙන මේ මාත්‍රා ගන්න අනු. මේකේ මාත්‍රා 18ක් තියෙනවා. පුතේ මාත්‍රා කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ එක වචනයක් ගත්තොත් සුර රද කියන වචනේ. මේකේ තියෙන්නේ දීර්ඝාක්ෂර නෙවෙයි කෙටි අක්ෂර. සුර රද. ඒතර කෙටි අක්ෂරයකට එක මාත්‍රාවක්. ඒතර මාත්‍රා හතරක්නේ සුර රද කියනකොට. සමන් තවත් හතරක්. දැන් මේක අපි ගණන් කරගෙන ගියොත් මේ පේළියේ තියෙන මාත්‍රා 18ක්. මාත්‍රා 18යි. සමුද්‍ර ഘോഷ විරිතේ තියෙන්නේ මාත්‍රා 18ින් 18ට. ඒතර හැබැයි ඔබ දෙවෙනි පේළියට යන්න බලන්න. පැහැ නද. එතන මාත්‍රා 4යි. අර මදාරා කියන තැන තියෙනවා මාත්‍රා 5ක්. ඒ කොහොමද මදාරා කියනගේ මාත්‍රා පහක් යෙදෙන්නේ? මදාරා කියන වචනේ දීර්ඝාක්ෂර දෙකක් තියෙනවා. එහෙනම් එතන මාත්‍රා දෙක දෙක එක තියෙනවා දා යන්නටයි රා යන්නට කියන අකුරට. ම යන්නට එක මාත්‍රාවක්. එතකොට එතන මාත්‍රා පහයි. එහෙම ගියත් මාත්‍රා 18න් ඒ පාද ඉවරනවා. දැන් ඔබට පුළුවන් හිමීට පුළුවන් මේක බලන්න මොන වගේද මේකේ මාත්‍රා යෙදිලා තියෙන්නේ. එතකොට මතක තියාගෙන දූල පුතාලා දීර්ඝ ස්වරයකට මාත්‍රා දෙකක් කෙටි ස්වරයකට එක මාත්‍රාවක්. ඒ අනුව තමයි මේකේ මාත්‍රාව වෙදලා තියෙන්නේ. එහෙමයි සමුද්‍ර ഘോഷ විරිතය යෙදෙන්නේ. ඊළඟට කාව්‍යෝක්ති ගැන කතා කරනකොට අපේ අජිත් ගුරුතුමා කිව්වා වගේ කාව්‍යෝක්ති වල තියෙන තව එකක් තමයි උපමා කියන එක. අනිවාර්යයෙන්ම උපමාවන් යෙදෙනවා. දැන් මේකේ උපමා තියෙන කවියක් පුතාලා තොරගන්න වෙනවා පද්‍ය පන්තියේදී. කාව්‍ය උපක්‍රම මොනවද යොදාගෙන තියෙන්නේ? ඒතොර උන්වහන්සේ මේකට යොදාගෙන තියෙන කාව්‍ය උපක්‍රමයක් විදිහට උපමා යොදාගෙන තියෙනවා. දැන් ඔබට පේන ඇති පස්වෙනි කවිය බලන්න. ඒකේ හොඳ උපමාවක් තියෙනවා. නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින දුල කරසේ සත් මිනි බරණ කිරණින. දැන් ඒ කොටසේ තියෙනවා නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින. අර නිල් පාට අශ්වයෙකුට නැගලා රිවිදෙව් සූර්ය දිව්‍ය රාජයා වගේ දැන් මේකේ හරි උපමාවක් දෙන්නේ කවුරු වගේ දෙන්නේ මේ එන්නේ මේ කවියේ සඳහන් වෙන්නේ සපුමල් කුමාරයා කියන ගමන. සපුමල් කුමාරයා යාපාපටුන දිනලා එන ගමන තමයි මේකෙන් මේ කවියා අදහස් කරන්නේ. අන්න එතන තියෙන උපමාවක්. එතකොට දැන් අපි කවි තෝරගන්නකොට පුතේ උපමාවක් තියෙන කවියක් අපි එතනදී යොදා ගන්නට වෙනවා කාව්‍යෝක්ති කවි උපක්‍රම ලියනකොට. ඊළඟට මේකේ තියෙන රූපක. දැන් ඔබ දන්නවා මම අර කියපු පළවෙනි කවියෙම තිබුණානේ රූපකයක්. එතන තියෙනවා කැර පුද වඳින රැඳි මුනිසිරිපා තඹර මුනිසිරිපා තඹර. එතකොට බුදුහාමුදුරන්ගේ සිරිපතුල කියන නෙළුම ඒක වගේ කියලා යදලා නැහෙනේ. උනාන්සිගේ සිරිපතුල නෙළුමක්මයි. අන රූපකයක් හඳුන්වන්නේ ඒකමයි කියනවා වගේ. දැන් වැනි වගේ අයුරු සේකිව රූපකනේ. දැන් මෙතන තියෙනවා මුනිසිරිපා තඹර අන ඒක රූපකයක්. එතකොට රූපක යදාගෙන තියෙනවා කවියා. ඊළඟට තවත් යදා ගන්නවා ස්වභාවෝක්තිය.
දසනාගමත් අපි මේ කතා කරගෙන යන්නේ මේ කාව්‍ය උපක්‍රම පිළිබඳව. එතකොට මේ කාව්‍ය උපක්‍රමයක් තමයි තව එකක්. ඔබතුමා කියේ මොකද්ද? එලිවැට.
අනිවාර්යයෙන්ම
එලිවැට. එතුමා.
ඔව් එලිවැට. දැන් එලිවැටත් ඒකට හරි වැදගත් නේ. දැන් කවි පන්තියක තියෙනවා කාව්‍ය උපක්‍රම කියනකොට කවියකට එලිවැටක් යොදනවා. එලිවැට එලි සමය කියලා අපි හඳුන්වනවා. දෙපොතේ එලිවැට කියලා කියන්නේ දැන් කවියේ අවසාන පදයේ එක අකුරෙන් යොදන එක. ඒකට කියනවා එලිවැට කියලා. අපි දන්නවා සඳස් කාව්‍යවල එලිවැටක් තියෙනවා. දැන් ඔබ පෙරලගන්නකො 12 වෙනි කවිය මේ 95 වෙනි පිටුවේ තියෙන 12 වෙනි කවියට. ඒකේ තියෙන හොඳ එලිවැට තියෙන කවියක්. මම ඒක තෝරගත්තේ දුල පුතාලට ඔබට විභාගයේදී මේ කාව්‍ය උපක්‍රම ලියනකොට හරි වැදගත් මේක. මේකේ තියෙනවා එලිවැට වගේම අපේ අජිත්ස කිව්වා වගේ තවත් කාව්‍ය උපක්‍රමයක් අනුප්‍රාස රසයක් තියෙනවා. ඒ හිම මේ කවිය තෝරගත්තේ. විවිත උලේ පිපි කමලේ විල් ගැවසි මත කෝලේ තුරු වදලේ හඬන නිසි වන සැවුලේ මග අසලේ පුර සැලසි ගුරු බැවුලේ යව අවුලේ නොවි කිසි. අදනේ දුවපුතේ මේකේ තියෙනවා අර අපේ අජිත් ගුරුතුමා මතක් කළා වගේ එලි සමය එලි වැට.
එලි වැට
මේක එලි වැට තියෙනවා ගුරුතුමා මේ තුම්පලක
මුල මැද
අග කියන තුම්පලක තියෙනවා.
තුම්පලක.
ඔව්. ඒතර අපිට මෙහෙම කිව්වොත් එහෙම රිවි තැවුලේ මත කොවුලේ වන සැවුලේ ගුරු බැවුලේ. අර ලේ කියන අකුරෙන් පද හතර ඉවර වෙනවා. දැන් දෙවනි ඔබ කියපු විදිහට දෙවනි අපිට හම් වෙනවා එලි වැට පිපි කමලේ තුරු අදලේ මග අසලේ යව අවුලේ. එතන තියෙනවා නැවත එලි වැට.
නැවත.
ඊළඟට තියෙනවා ගැවසි නිසි සැලසි කිසි. දැන් මේක තුම්පලක එලි සමය පිටවල තියෙනවා. ඉතින් මේක දක්ෂ කවියෙකුට තමයි මේ වගේ ලියන්න පුළුවන් වෙන්නේ. තව එකක් ආදෙන් දුපතේ දැන් ඔබට මේක තව යොදා ගන්න පුළුවන් ශබ්ද රසයට යොදා ගන්න පුළුවන්. ශබ්ද රසය කිව්වොත්ම මේක හොඳ ශබ්ද රසයක් නිර්මාණය වෙනවා. අනුප්‍රාසයම තියෙනවා. දැන් ලයන් අකුර බලන්නකො ලේ කියන අකුර කීපලක තියෙනවද කියලා. එතකොට මේකේ සී අකුර කොච්චර පළ. එතකොට එකම අකුර එකම පදය යොදා ගන්නවා නම් අපි කියනවා අනුප්‍රාස රසයක් කවිය මත වෙනවා කියලා.
එලිවැටරත් හොඳම උදාහරණයක්
කියලා. මේක එලිවැටරත් හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් කවියක්.
දසනාය ගුරුතුමා දැන් ඒතර අපි මේ යොදාගත්ත කාව්‍ය උපක්‍රමයන් ටික එක පිළිවෙලට ආපහු ළමයින්ට මතක් කරොත් එහෙම.
ඒක හොඳ ප්‍රශ්නයක් ඔබතුමා කිව්වේ. දැන් ඒක පිළිවෙලට මතක් කරොත් එහෙම දැන් අපි භාෂාව පිළිබඳව කතා කළා. විරිත පිළිබඳව
භාෂාව කියවම සරල භාෂාව ඒ වගේ උපක්‍රම.
ඇත්තෙම මේකේ තියෙන්නේ සරල බස්වහරක්. දැන් අපි ඕනෙම දරුවෙකුට ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරල බස්වහරක් තමයි මේ පද්‍ය පන්ති අපි දකින්නේ සල්ලින් තන්දේසේ. මේකේ තව ගොඩක් අපිට විස්තර කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ කතා කරන්න පුළුවන් ශබ්ද රසයක් තියෙනවා, අර්ථ රසයක් තියෙනවා, ස්වභාවෝක්තියට මුල් තැනක් දීලා තියෙනවා. එතකොට මේ හැම එකකටම ගැලපෙන කවි මේ පද්‍ය පන්ති තුල අඩංගු වෙලා තියෙනවා.
එහෙනම් අපේ දුවල පුතාලට මේ පාඩම ඇතුලේ තියෙන කාව්‍ය උපක්‍රමයන් මනාසේ වැටහෙන්නට ඇති කියලා අපි හිතනවා. එහෙනම් මේ දසනායක ගුරුතුමා අපි දෙන්න දැන් මේ සාකච්ඡාව අරන් යන ගමන් මට හිතුණා මේ පාඩමේ තියෙනවා මේ හතරවෙනි පාඩම මේ ප්‍රශ්නේ අපේ දුවල පුතාලට බොහෝ විට එන්න පුළුවන්. මේ පාඩමටම විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ එන්නේ වෙනත් පාඩම් වලට අතුලත් කරගන්නත් පුළුවන්. මොනවද තියෙන්නේ?
කවියා දූතයාට පෙන්වන චමත්කාර ජනක වන අසිරිය.
ඒක
හතරවෙනි ප්‍රශ්නේට අපි ගත්තොත් එහෙම අපිට ප්‍රශ්න පහක් මේකෙන් සමන්විත වෙනවා. අපි තෝරගමු පස්වෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් හතරවෙනි ප්‍රශ්නය. මේ පද්‍ය වලින් හෙළිවන විවිධ සමාජාර්ථික තොරතුරු. ඔයගේ ප්‍රශ්න රාශියක් මේකේ තියෙනවා.
මං කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ වෙනත් පාඩම් වලට එන්න පුළුවන්. ගද්‍ය පද්‍ය කියලාද වෙනසක් නැහැ. ගද්‍ය පාඩම් වලටත් පද්‍ය පාඩම් වලටත් එන්න පුළුවන් මේ සමාජාර්ථික තොරතුරු, තත්කාලීන සමාජ තොරතුරු වගේ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා
අනිවාර්යයෙන්ම. එතකොට මේක අපි අහුවොත් එම සමාජ සහ ආර්ථික තොරතුරු කියලා කිව්වොත් එම මම කැමති අජිත් ගුරුතුමා ඔබතුමාගෙන් දැනගන්න. දැන් සැලින් සංදේශය තුල කොහොමද ආර්ථික තොරතුරු පිළිබඳව සටහන් වෙන්නේ? අපි ඒක කොහොමද දරුවන්ට මේ ගැන හදිසියේ විචාරයක් ලියන්න ලැබුණොත් කොහොමද ඒගොල්ලෝ මේකට පිළිතුරක් හොයාගන්නේ? මොනවද ඒ සඳහා අපිට දෙන්න පුළුවන් කාරණා ආර්ථික තොරතුරු සම්බන්ධව?
චන්ද කෝට්ටේ රාජධානී සමය වෙනකොට කෝට්ටේ රාජධානී සමය තමයි පෘතුගීසින් ලංකාවට එන්නේ. පෘතුගීසි ආක්‍රමණිකයන් ලංකාවට එනකොට ඒ අතරතුර තමයි ඊට මුල් සමය තමයි මේ වගේ සංදේශ නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ලොකු ව්‍යසනකාරී ස්වභාවයක් එනවා. ඒ අතරතුරේ අපි මේ සංදේශයේ තුල අපිට හම්බ වෙන්නේ, මේ කවි පන්තිය තුල අපට හම්බ වෙනවා ආර්ථික තොරතුරු. ආර්ථික තොරතුරු කියලා කියන්නේ මිනිස්සු එදිනෙදා ජීවිතයේදී ජීවත් වුණේ කොහොමද, තමන්ගේ ආර්ථිකය සකසන ගත්තේ කොහොමද කියන තොරතුරු තමයි අපිට මේ පාඩමෙන් හොයාගන්න තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ආර්ථිකය මේ කොහොමද හදාගත්තේ, රැකී රක්ෂා කරේ කොහොමද, කර්මාන්ත කරේ කොහොමද කියන මේවා තමයි අපිට හොයාගන්න තියෙන්නේ. ඉතින් දුවලපතාලට හොයන්න පුළුවන් මේ පෘතුගීසින් ලංකාවට එනකොට අපේ මේ රාජධානි සමයේ, එහෙම නැත්නම් මේ සංදේශයේ නිර්මාණය වෙන සමය තුළ බොහෝ විට තිබුණේ භාණ්ඩ හෝමාරු ආර්ථිකය. එතකොට එහෙම මතක් කරන ගමන් අපි බලමු මේ පාඩමේ තියෙන ආර්ථික තොරතුරු මොනවද කියලා. අපි මේ දෙවනි කවිය ගත්තොත් එහෙම දසනාය ගුරුතුමා, මේ ගණේ මිනි බබලි කිරණෙව් සතපාය. එහෙනම් ඒ කාලේ මේ මැණික් පිළිබඳ අදහසක් තිබිලා තියෙන මිනිස්සු.
අනිවාර්යයෙන්ම දැන් මැණික් ආභරණ තිබුණා කියලා කියනෝනේ.
එහෙනම් මැණික් කියන්නේ වටිනා දෙයක්, වටිනා සම්පතක්. මැණික් පිළිබඳව ඔවුන් ඉගෙනගෙන තියෙන, දැනගෙන තියෙන, මැණික් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ මැණික් කියන එක ඔහු ආර්ථිකය සඳහා යොදාගත් බවක් මේ කවියෙන් පේනෝ නේද?
අනිවාර්යයෙන්ම.
ඔව්. ඊළඟට ඒ කවියෙම තියෙනවා පෙනී දකුණ මහසෙන් දෙව් රදපාය. ඒ කියන්නේ මහසෙන් දෙවියන්ගේ, එහෙම නැත්නම් කතරගම් දෙවියන්ගේ දේව ප්‍රාසාදය පේනවා ඈතින් දකුණු පැත්තෙන්. ඒතර මේ දේව ප්‍රාසාදයක් මේ විදිහට ලස්සනට නිර්මාණය කරන්න ඒ කාලේ මිනිස්සු ගෘහ නිර්මාණ ශිල්පය කරලා තියෙනව නේද?
ඇත්තෙම. තම අලංකාර විදිහට මේ නිර්මාණය කරා කියන එක තමයි කවියක් මෙතෙන්දි කියන්නේ. එතකොට ඒ ආර්ථිකය ඔබ කිව්වා වගේ ආර්ථිකය හොඳ යහපත් ආර්ථිකයක් තිබුණා කියන එක තමයි ඔබ මේ ප්‍රකාශ කරන්නේ දරුවන්ට.
ඔව්. ඒ වගේම මේ තුන්වෙනි කවිය. ඒක නම් මේ සමුද්‍ර ගෝස විරිතටම ආයිතින් තාම මේ අදහසම තියෙන කවියක්. වෙලලස මේ නල බල සසල දල ලල පෙළ නුඹ නැගෙන
අනුප්‍රස රස අනිවාර්යයෙන්ම
කවිය තියෙනවා. ඊළඟ මේ වෙලලස ගැවසි මුතුසක් පබළු බබලන. අපි මේ කෝට්ටේ රාජධානී සමයනෝට අපිට අයිති වෙලා තිබුණා මේ ඈත මන්නාරමත් එක්ක. මන්නාරමෙන් තියෙන මුතුපරක් ලංකාවේ අදටත් තියෙන මුතුපරයක් තියෙනවා. අපි නම් ප්‍රයෝජනට ගන්නවද දන්නේ. ඒ මුතුපරයේ සහ මේ මුතු කියන ඒවා මුතුසක් පබළු කියන මේ මුහුදාශ්‍රිත මේ වටිනා සම්පත් අපි හඳුනාගෙන තියෙනවානේ මේ කෝට්ටේ රාජධානී සමයනෝ.
අනිවාර්යයෙන්ම මේක අපිට පැහැදිලි වෙනවා මේ කවිය තුල.
කවිය තුල. ඒතකොට අපිට ඒ ආර්ථික තොරතුරක් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ රැකියාවන් සඳහා, වොන් කර්මාන්තයන් සඳහා යොදාගෙන තියෙන මේ මුහුදාශ්‍රිත කර්මාන්ත. ඒ කියන්නේ මුහුද ඇසුරු කරලා තියෙනවා. මුහුද වටිනා සම්පතක් කියන එක කෝට්ටේ රාජධානී සමයේ හඳුනාගෙන
තියෙනවා.
අපි නම් තවම දැන් ගවේෂණය කරනවා තවම. ඔව්. ඊළඟට මේ හතරවෙනි කවියේ තියෙනවා දසනායක මහත්මයා බලන්න. රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
කෘෂි කර්මාන්තය ගැන මතක් කරනවා අපිට.
එහෙනම් මේ අපි හොඳ ගොවියෝ වෙලා ඉඳලා තිනවා. කෘෂි කර්මයන්තෙන් පෝෂණය වෙච්ච මේ ගිරවුත් තරන් එන රන්වන් කරන්. ඒ වචනේ තුලම තියෙනවා අපි ඊටාම ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබ්බ මිනිස්සු අපි. එහෙනම් ගොවි, එහෙම නැත්නම් කෘෂි කර්මාන්තයෙන් මේ රටේ මිනිස්සු යැපිලා තියෙනවා. ඒ ජීවන වෘත්තියෙන් යෙදුණු බවට එක සාධකයක් තමයි මේ කවිය හතරවෙනි කවිය. එහෙනම් මතක තියාගන්න පුළුවන් දුවලා පුතාලාට. ඊළඟට පස්වෙනි කවියේ තියෙනවා දුලකර සේසත් මිනි බරණ කිරණින. මේකේ තියෙනවා මේ සේසත් හදලා තියෙනවා මිනිස්සු. මිනි තව තියෙනවා ආභරණ කර්මාන්තය. මේව කර්මාන්තරයට පවත්වාගෙන තියලද මිනිස්සුන්ගේ ජීවන වෘත්තිය කරලා තියෙන්නේ කෝට්ටේ රාජධානී සමයේ මේ ආභරණ නිර්මාණය කරනවා සේසත්. ඒ කියන්නේ මේ අදරත් මේ ලංකාවේ මේව පවතිනවා.
රත්රන් මැණික් කර්මාන්ත තිබුණා කියන එක මේ තුලින් අපිට ගන්න වෙනවා.
එහෙනම් ආර්ථිකයේ සඳහා හොඳ තොරතුරු ටිකක් මේ කවි පෙළේ තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම හත්වෙනි කවිය. මේකේ දෙනවා කාරණා දෙකක්. මම දකිනවා මේ ආර්ථිකයේ සම්බන්ධ. එකක් තමයි අයිරා දහස් දුනුකොත් සිපත් ගැන අසිපත් නිර්මාණය කළ දෙන ඒ ආයුධ නිෂ්පාදනයක් කරලා තියෙනවා නේද
කුන්තායුධ ආයුධ සිපත් දුනුයිතල මේ ඔක්කොම නිර්මාණය කරලා තියෙනවා
එහෙනම් ආයුධ කර්මාන්තයක් තිබිලා තියෙනවා අපි එහෙනම් ආයුධ නිෂ්පාදනය කරලා ඒවා ලෙවි කරලා ඒවායින් ජීවත් වෙච්ච යපිච්ච මිනිස්සු කොටසක් මේ රටේ ඉඳලා තියෙනවා ඒ වගේම තියෙනවා ලස්සන කතාවක් මේකේ කයිකාවලේ දැක සෙබළුන් රැක සිටින එන සෙබළු රාජසේවය
ආරක්ෂා සංවිධානය හොදට තිබිලා තියෙනවා
ඒ වගේම රැකියාවක් හැටියට උන් මේ රාජ්‍ය සේවය දීලා තියෙනවා
අනිවාර්යයෙන්
ඒක අපිට ගන්න පුළුවන් ආර්ථික දැන් ජීවන වෘත්තියක් හැටියට උන් රාජ්‍ය සේවය දීලා තියෙනවා ඊළඟ එක නම් ලස්සන එකක් නවින එක අදටත් තියෙන එකක් මල්දම් සුවඳ දුම් නවින කවිය මල්දම් සුවඳ දුම් දුන් සුඳ වරලසිනි එහෙනම් මේ සුවඳ දුම් ගැහණු ළමයි තමන්ගේ වරලස සුවඳ කරගන්න සුවඳ දුම් පාවිච්චි කරන දැන් නම් පර්ෆියුම්ස් පාවිච්චි කරනවා ඊට එහාගේ එකක් තිබිලා තියෙනවා ස්වභාවිකව නිෂ්පාදනය
කරගත්තා ඒක අපිට කවදාවත් මේ මතක් වෙනවා මොකද දැන් මේ අද විතරක් නෙවෙයි මේ කාන්තාවන් මේ රූප සපුව වර්ධනය කරගන්න මේවා භාවිත කරලා ඉන්නේ ඕටේ යුගයේ අයත් මේ කාන්තාව මේ විදිහ තමන්ගේ රූප සපුව ආරක්ෂා කරගන්න නොයෙකුත් දේවල් භාවිත කරලා තියෙනවා
ඒ වගේ මේ රූපලාවන්‍ය පිළිබඳව සහ මේ මේවා පිළිබඳව ලොකු අවබෝධයක් සහ අවධානයක් තිබිලා තියෙනවා
අනිවාර්යයෙන්ම අපේ දරුවන්ට මේක හරි පැහැදිලි වෙනවා දැන් මේ ආර්ථික තොරතුරු ගැන කියනකොට කොච්චර දේවල් අපි කරුණු කතා කළාද
කියලා මේ දුම් මේවා මල්දම් සුවඳ දුම් මේවා නිෂ්පාදනයක් තිබිලා තියෙනවා නිෂ්පාදනය කරපු නිසානේ නැත්නම් ඒ වෙලාවට හොයාගෙන කරපුවා නෙවෙයිනේ මේවා එහෙනම් ඒ ආශ්‍රිතව කර්මාන්තයක් තිබිලා තියෙනවා ඒ ආශ්‍රිතව ජීවත් වෙච්ච සමාජයක් මේකේ තිබිලා තියෙනවා ඊළඟට තව එකක් මම කියන්නම් 10 වෙනි කවිය කස්තුරි තිලක සැඳි නලලත සුමුටාන සුමටානනේ සුමටාන මේ කස්තුරි තිලක කියලා කියන්නේ මේ කස්තුරි මුවන්ගෙන් ලබා ගන්නා වූ කහ කස්තුරි කහ කියලා කියන්නේ
තම සුවඳ වර්ගයක්.
එතකොට මේක ඖෂධයක්. අද නම් ලංකාවේ සහ මේ කස්තුරි මේ ඉන්දියාවේ තමයි කස්තුරි මුවන් හිටියේ වැඩියෙන්. මේ කස්තුරි මුවන් දැන් නම් මම හිතන්නේ වඳ වෙලා ගිහිල්ලා.
වෙලා ගිහිල්ලා තියෙන්නේ මේ කස්තුරි ගන්න නිසාමයි. ඔබතුමා එහෙම කියනකොට මට ඔකට මතක් වුණා අපි සුභාෂ් කතුවරයව කස්තුරි ගැන ලස්සන කවියක් කියලා
කිව්වම් බලන්න.
සුභාෂ්ිතේ තියෙනවා නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල උතුම් මුවනැබෙහි තැබි බඹ නැනවිකල. ලදොත් මෙමට මහ බඹු පදවියම් කල තබම් බොරු කියන දුදනංගේ දිවමුල. දුවේ පුතේ ඔන අපිට සුභාෂ්ිත කවියේ ওই කස්තුරි ගැන සඳහනක් තියෙනවා මෙහෙම. දැන් ඔය අපි දන්නවනේ මහ බ්‍රහ්මයා තමයි මේ සියල්ල නිර්මාණය කළේ කියලා බ්‍රහ්මවාදී සඳහන් වෙනවනේ හැම දෙයක්ම නිර්මාණය කළේ මහ බ්‍රහ්මයා. එතකොට මේ අපේ අලගේවන්න මොකෙවිලි පඬිතුමා සුභාෂිත කවියෙන් කියනවා නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල මේ සුවඳ විහිදෙන කස්තුරි තියලා තියෙන මහ බඹා කස්තුරි කියන මුවාගේ පෙකණිය ඇතුලේ එහෙම නැත්නම් නැබ ඇතුලේ. දැන් මේ කස්තුරි ගන්ට මුව මරන්න වෙනවා. ආදින දුවේ පුතේ අලගේවන්න මොකෙවිලි පඬිතුමා කියනවා ලදොත් මෙමට මහ බඹු පදවියම් කල මට එහෙම මහ බඹු පදවියම් කලයක හම්බුනොත් එම මම ඔය කස්තුරි තියන්නේ කොහෙද බොරු කියන මිනිසුන්ගේ දිව ඇතුලේ. එතකොට දිවනි කපන්ට වෙන්නේ මිනිස්සු මරන්න වෙන්නේ නැහෙනි අහිංසක මුව මරන්න වෙන්නේ නැහෙනි. මම හිතනවා ඔබතුමා මේ කස්තුරි ගැන මතක් කරපු හින්දා මට ඒ කවිය මතක් වුණා. ඊට වැඩිගත් කවියක්
කියන අදහසක් එක මේ කස්තුරි තිලක කියන්නේ මේක ඖෂධයක් කියලා දැනගෙන තියෙනවා මේක සුවඳ විහිදෙන දෙයක් දැනලා තියෙනවා. ඒ වගේම මේ සලෙලුන් මේක නලලේ තිලක තියාගෙන මම හිතන්නේ ඒක සම්නිවේදන ක්‍රමයක් වෙන්න ඇති ඒක. එහෙම පාවිච්චි කරලා තියෙන මේ කස්තුරි තිලක ආශ්‍රිතව නිෂ්පාදන කරපු පිරිසක් ඉඳලා තියෙනවා. ඒතකොට මේ ඒකම වෘත්තියක් කරගත්ත මිනිස්සු ඉඳලා තියෙනවා. මේ ආර්ථික තුරතුරු විශාල වශයෙන් මේ කතාවේ මේ මේ සැලලින් සංදේශය අපිට දීලා තියෙන මේ කවි 13 ඇතුලේ තියෙනවා. හරි. එහෙනම් මං අපේ දසනායක ගුරුතුමා නාන ආර්ථික තුරතුරු නම් වැඩිත් වගේ එහෙනම් මම අහනවා මේ මේකේ තියෙන සමාජ තොරතුරු මොන වගේ සමාජයක්ද කෝට්ටේ රාජධානී සමයේ තිබුණේ කියලා මේ කවිවල
තුමා ප්‍රශ්නයක් විදිහට දරුවන්ට දුන්නේ ආර්ථික සහ සමාජ තොරතුරු කියන දෙකමනේ. එතකොට දැන් ඔබතුමා ආර්ථික තොරතුරු පිළිබඳ අපේ දූල පුතාලට හුඟක් හොඳ පැහැදිලි විස්තරයක් කරා. ඔබ ලියාගත් අනන් දුවේ පුතේ ඒ කරුණු ටික පෙළගස්සලා එතුමා කියපු කරුණු ටික පෙළගස්සලා ලියාගත්තා නම් ඔබට පුළුවන් උදාහරණ විදිහට ඒවා ඉදිරිපත් කරන්න. දැන් අපි කතා කරමු සමාජ තොරතුරු. කොහොමද ඒ කාලේ සමාජය පැවතුනේ? දැන් ඔබට පේනවා මේ කවිපන්තිය ආරම්භයේදීම අපි බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙච්ච පිරිසක්. බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත් වෙච්ච පිරිසක්. මේක ආරම්භයේ තියෙන බුදුන් වැඳපු කතන්දරය. දැන් මේකේ තියෙනනේ සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙන හිර. ආරම්භයේ බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ඒතොර අපේ බෞද්ධ දර්ශනය මතක් කරන මේ කවිපන්තිවල බෞද්ධ සංස්කෘතියත් එක්ක හැදගෙච්ච එක ඉඳලා. ඊළඟට ඔබට හම්බෙන්නේ දෙවනි කවියේදී
ඒ කියන්නේ පළවෙනි කවියේ තියෙන බෞද්ධ ආගම ආගමික සමාජ
සංකල්පයක් මතු කරලා දෙනවා. දෙවනි එකේ මතු කරනවා ආදින දුවේ පුතේ දකුණේ මහසෙන් දෙවුරද පාය අන්න දේව වන්දනාව තිබිලා තියෙනවා. එතකොට තවත් සමාජ ක්‍රමයක් අපිට මතක් කරනවා. එදා කාලේ මිනිස්සු හොඳට ආගම ධර්මය අදහලා තියෙනවා. දෙවියන් අදහලා තියෙනවා. දෙවියන් අදහලා තියෙනවා. ඊළඟට ඔබට පේනවද පුතේ තුන්වෙනි කවිය? තුන්වෙනි කවියෙන් මොකද කියන්නේ? බල මහ මොහොද එම සැඳ උතුරින් පෙනෙන. දැන් එතකොට මේ සුබ ගමනක් නේ යන්නේ. මේ සැලලිහිණිය සුබ ගමනක් කියන්නේ මොකද්ද? පුල කුඩේ දේවියට පුත්‍රෝණක් ලබා දීමේ අරමුණින් යන ගමනක්. එතකොට සුබ ගමනක් යනකොට දකින්න සුබ නිමිත්තක් ඉපයි. දකින්න කියන උතුරු පැත්තෙන් තියෙන මොහොද, මහ මොහොද. ඒක හරි වැදගත්. මොකද පිරිච්ච ජලයේනේ මේක තියෙන්නේ. දැන් ඔබට මතක් වෙන්නේ නැති අදනේ දුවේ පුතේ විවාහ මංගලෝත්සවයකදී පෝරුවෙන් බැහැලා මනමාලි මනමාලය යනකොට අම්මා කෙනෙක් එන්නේ වතුර වීදුරුවක් අරගෙන ඉස්සර පිරිච්ච වතුර වීදුරුව. මොකද මේ පිරිච්ච වතුර වීදුරෙන් අදහස් කරන්නේ? අර පිරුණු බවනි. ඒ පිරුණු බව තමයි අර වතුර වීදුරුවෙන් අදහස් කරන්නේ. එතකොට මේ සැලලීනිය යන ගමන් වකට මොකද්ද පෙරමකට පෙන්වන්නේ කියන්නේ? බලන්න කියන්නේ. මහ මුහුද බලන්න, පිරිච්ච මහ මුහුද බලන්න. අජිත් ගුරුතුමනි, මේකේ තියෙන තවත් සුවිශේෂීම දැක් තමයි සමාජ තුරින් මම දකින්නේ. දැන් දරුවෝ අපි මේක හොඳට බලන්න ඕනේ, මේක හොයාගන්න පුළුවන්ද කියන එක පළවෙනි කවියෙන් නැගෙනහිර දිසාව බලන්න කියලා කියනවා. දෙවනි කවියෙන් දකුණු දිසාව බලන්න කියනවා. තුන්වෙනි කවියෙන් උතුරු දිසාව බලන්න කියනවා. දැන් ඔබ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කො ගුරුතුමනි මේකට බස්නාහිර දිසාවකින් බලන්න කියලා හතරවෙනි කවිය සඳහන් වෙලා නැහෙනි. අපි දිසා හතරක් ගැන කතා කරනවානේ. සිව් දිසා කියලා. ආදරණීය දුවේ පුත්‍රයේ, නක්ෂත්‍රයේදී බස්නාහිර දිසාව සුබ දිසාවක් විදිහට සැලකන්නේ නැහැ. මේ යන්නේ වැදගත් ගමනක්නේ. එතකොට එදා අපේ තොටගමිය හාමුදුරුව සමාජ තොරතුරක් හොඳට මතු කළා දීලා තිනවා බස්නාහිර දිසාව අසුබ දිසාව කියලා. ඒතර නක්ෂත්‍රය පිළිබඳ සමාජ තොරතුරක් ඒ කාලේ මිනිසුන් තුල තිබුණා. ඇදහිලියා විශ්වාස. අදත් අපි කෙනෙක් ගමනක් යනකොට මග පෙරනිමිති බලනවානේ. ඒතර එදා ඒ සමාජ තොරතුරු අපිට හිලි කරලා දෙනවා සැලින් සංදේශය තුලින්.
ඒකේ දෙවනි කවිය තියෙනව නේද මේ දේවවාදී සංකල්ප මුල් බැසගත් සමාජයක් තිබුණ බව.
දකුණේ මහසෙන් දෙවුරද පාය. දකුණු පැත්තෙන් මහසෙන් දෙවියෝ, කතරගම දෙවියෝ. මොකද කතරගම දෙවියෝ තීපත් කරන්නේ අපේ දරුවන් ලබන් දෙන්න බින්දට අමලා යනවනේ ඉල්ලීම් කරන දෙවියෝ ගාවට. එතෙන්ද ගිහිල්ලා නේ මේ ඉල්ලීම කරන්නේ. එතකොට මේ කවියා මේ වගේ කවියක් යොදාගෙන මෙතුන් අපිට පේනවා එදා සමාජ තත්ත්වය කොයි විදිහ තිබුණේ. ඊට අමතරව අපි කතා කළොත් මේ සමාජ තත්ත්වය ගැන කතා කරනකොට ওই ටිකට අමතරව අදින් විපුත මේ කවිවල තියෙනවා දැන් කෙනෙක්ගෙන් වැඩක් ගන්නකොට ඕනෑම කෙනෙක් සේවකෙක්ගෙන් වැඩක් ගන්නකොට සේවියෙක් ආහාරයේ විවේකේ හා නිින්ද ගැන හිතන්න උනේ. එතකොට මේක ඔබට පේනවා ඇති මේ යන ගමනේ යනකොට මෙයාට විවේක ගන්න කියලා තැනක එක කවියක තියෙනවා. ඒක ඔබට හොයාගන්න පුළුවන් 11 දිනි කවිය. ඉසුඹුලමින් අන්න සේවකයාට විවේකේ දෙන්න උනේ සේවියා. ඉසුඹුලමින් කියන වචනේ විවේක ගන්න කියන එක තියෙනවා. එතකොටම අජිත් ගුරුතුමා ඔබට පේනවා ඇති මේකේ තව තැනක තියෙනවා තතුඩලමින් අර මියුරු පළ
බුදින
විඳින්න කියනවනේ. එතකොට ආහාරය නෙමෙයි, ආහාරය ගැන කතා කරන්නේ. ඊළඟට කියනවා සැතපෙන්න. එක තැනකින් ලසල්
සැතපෙව
සැතපෙව කියනවා. ලසල් රුකේක සැතපෙව. එතකොට අපිටත් ඕනේ නේද ආහාරය විවේකයෙන් ඉඳ? අපි හැමෝටම ඕනේ නේ ආහාරය විවේකයෙන් ඉඳ? එතකොට අර තොටගමිය හාමුදුරුව මේ සැලලිණියාගේ ඒ අවශ්‍යතා සියල්ලම සපුරා ගන්න තමයි මේ කවි තුනේ මේ වචන තුන යොදලා තියෙන්නේ. මම හිතනවා මේක තරම් අපූර්වත්වයක් අපි දකින්නේ නැහැ සාහිත්‍ය තුල. කෙනෙකුට මොනේ මූලික අවශ්‍යතාවයක්? ආහාරෝ නැ, නිින්දෝ නැ, විවේකේවෝ නැ. ස්වාමීක් සේවකයාට මේවා ලබා දෙන්න උනේ. එවනම් වැඩක් කරවා ගන්නව නම් අර සැලින්නට මේ අවස්ථාව තුනම දීලා තිනවා. ඒක ආත්මත්ම හොඳ සමාජ තුරක් ඉදිරියට මම දකිනවා අජිත් ගුරුතුමාණෙනි. එතකොට අපි තවදුරටත් මේක කතා කරන්න ගියොත් තවත් මේකේ තියෙනවා අර ආරක්ෂාව රැකවරණය. ඔක අජිත් ගුරුතුමාත් මතක් කළා. කයිකාවලේ ඉන්නවා ආරක්ෂා සේනාවක්.
සේනාව.
හොඳ සමාජ තොරතුරක්. රාජධානිය ආරක්ෂා කරගන්න තැන් තැන්වල මුරපොළවල් තියෙනවා.
මේ රාජ්‍ය පාලනය කරපු සමාජ ක්‍රමයක්.
හොඳ රාජ්‍ය පාලනයක් තිබුණා කියන එක සමාජ තොරතුරක් අපිට මෙතුලින් කියලා දෙනවා.
මේ දසනාගමත්ගේ මේ තව එකක් තියෙනවා. මම දැකපු එකක් තමයි මේ කාන්තාවන් පිළිබඳ සංකල්පයක්. මේක තියෙන මේ කල්ගින් නිවා සැනහෙන සිහිලස රසිනි. මේ කාන්තාව නිදහසේ ජීවත් වෙච්ච සමාජයක් තිබිලා දෙනවානේ.
ඔව්
දැන් වගේ නෙමෙයි.
ඇත්තම ඒ නිදහස කාන්තාව නිදිලා දෙනවා. ඒ කාන්තාව නිදහස කියලා මේකේ කවි දෙක තුනක මේක සඳහන් වෙනවා
කාන්තාව
පිළිබඳව. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙනවා දැන් මේ කල්ගින් නිවා සැනහෙන සීලස රසිනි සීතල වතුරේ ජල ක්‍රීඩා කරනවා කාන්තාව. හැබැයි එතන තව එකක් අපි දකිනවා. සමූහයන් එකට එකතු වෙලා කියන එක කණ්ඩායම තනි තනි උනේ. දැන් අද නම් වර්තමානයේ අපේ දරුවන්ට සිද්ධ වෙලා තියෙන්නේ ගියත් වෙන නාන කාමරේ තනියෙන් නාට. ඒත අර කාන්තාව පිරිසක් ගිහිල්ලා ගඟකට බැහැලා නාන විදිය තමයි අර සැලින්නේ බලාගෙන ඉන්නේ. එතකොට මේකේ හරි වටිනා ලස්සන තැන් අපි දකින සමාජයේ පිළිබඳව. හොඳයි, තවත් අපි කතා කළොත් එහෙම දැන් මේකේ
දසනාය ගුරුතුමා මේ මට මේ සමාජ තොරතුරක් මම දකින්නේ මට මේ මතක් වුණ නිසා මම මේක කියන්නේ. මේ අපූරු සංකල්පයක් තියෙන මේ කෝට්ටේ රාජධානි සමයේ මේ 13 වෙනි කවිය. 13 වෙනි කවියේ තියෙන වනසිරි පියුම් රා වන්දරණ බරණ යුරු වනසිරි වනසිරි කියන්නේ මේ වනයේ නැමැති සිරි දෙව්දුව.
ඒක මේ කෙලිම උපරූපිකයක් විදිහට ගන්න පුළුවන්. වනසිරි පියුම් රා වනය කියන ශ්‍රියාකාන්තාවගේ පద్මරාග තමයි බැඳපු රත්තරන් ආභරණ තමයි මේ කවිය මෙතන මතු කරලා පෙන්නන්නේ. මොකටද උපමා කරන්නේ? අර වනාන්තරයේ තියෙන සුපුල් දුණුකේ මල් මුරුත ගස්, ඒ මල් වල ගස් වල මල් පිපිලා තියෙන්නේ මේ හරියට මේ වනාන්තරයේ කියන ශ්‍රියා කාන්තාවකගේ බඳ වැට බැඳපු රණබරණ රත්තරන් ආභරණ වගේ කියන එක තමයි මේකෙන් සඳහන් කරන්නේ.
කොට්ටේ යුගයේ මිනිස්සු මේ පරිසරයත් එක්ක කොච්චර එකතු වෙලාද කියලාද? පරිසරය දේවත්වයෙන් සලකලා තියෙනවා, දෙවියෝ වගේ ආරක්ෂා කරලා තියෙනවා, දෙවියෝ වගේ තමයි වර්ණනා කරලා තියෙන්නේ.
අනිවාර්යයෙන්. දැන් මේකේ තියෙනවා එක තැනක පොකුණු ගැන කතා කරනවා නෙමෙයි. බිඟුපිරි වැරු ඔලු පුල බුඹලවල තඹරු. මොකද මේ ඕලුමල් නෙළුම්මල් මානෙල්මල් තියෙන පොකුණු තියෙනවා, මී මැසු ඉන්නවා. එතකොට කොයිතරම් දුරට මේ පරිසරය ඊට අලංකාර විදිහට නිර්මාණය කරගෙන තිබුණද, කොයිතරම් ලස්සනට මේ පරිසරය තියෙන්නේ ඇද්ද කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා. හිමසරි සිහිල් දිය සීතල වතුර අයිස් වගේ වතුර තියෙනවා. ඒක දැකලා යන්න මිතුරා කියලා ආමන්ත්‍රණය කරනවා සංදේශ කතුවරයා.
එතකොට මේ කෝට්ටේ රාජධානි සමය මේ මම හිතන්නේ යුද ආක්‍රමණයකයන්ට මූණ දෙච්ච සමාජයක් තමයි තිබිලා තියෙන මේ කාලේ. රජුරන්ට හැම වෙලාවෙම කියන්නේ අර සපුමල් කුමාරයා යනවනේ
යාපපටන ජයගන්න.
යා එන බව පෙන්නනවනේ මේ කවි.
ඒක හරි වැදගත්. ඔබතුමා මතක් කරපේක අපේ දරුවන්ට ඒක වැදගත්ම මතක් කළම දෙන්න ඕනේ. මේකේ තියෙන මේ නිලතුරුඟුට කියලා. දැන් දුලුපුතල හිතන්න පුළුවන් නිලතුරුඟු කියනකොට නිල් පාට අස්සේ ඉන්නවද? දැන් අපි සාහිත්‍යයේදී අදින දුවපුතේ කළු වර්ණේ භාවිතා කරන්නේ නැහැ. කළු වර්ණේ භාවිතා කරනවා වෙනුවට අජිත් ගුරුතුමා සාහිත්‍ය භාවිතා කරන්නේ තද නිල් පාට.
නිල් පාට.
දැන් කාන්තාවගේ කේශ කලාපයක් කියනොත් නීල වර්ණ කේශ කලාපයක් කියලා කියනවා. කාක නීල කියලා වර්ණයක් අපි හඳුනනවා. කපුටගේ පිහාට තද කළු නිල් පාටයි. ඒක කළු පාට වර්ණ භාවිතා කරන්නේ. ඔබට ආදරණීය දුවපුතේ ඔබ දන්නවා ඇති. දැන් අපි අගසෞදෙන්නමගේ පිළිම බලන්නකෝ. සැරියුත් හිමියන්ගේ සහ මොගලන් හිමියන්ගේ පිළිමවල ඒ වර්ණ දෙක යොදාගෙන තියෙන්නේ. අපි දන්නවා මොගලන් හිමියන්ගේ සිරුරේ වර්ණ ගන්නලා තියෙන නිල් පාටයි. මේ නිල් පාට කියන එක අපිට සාහිත්‍යයේ අපි ওই නිල් පාට ගත්තට සමහරට කළු පහයක් වෙන්න ඇති. ඊළඟට අපි දන්නවා විශ්වදීරියන්ගේ රූපේ තනිකර නිල් පාට. මේ නිල් පාට යොදන්නේ අර කළු පහේ වෙනුවට තමයි සාහිත්‍ය නිර්මාණවල නිල කියලා කියන්නේ. එතකොට මේකේ තියෙනවා නිල තුරුඟුට නැගෙමින්. අජිත් ගුරුතුමා මෙතන තියෙන්නේ නිල තුරුඟුට නැගෙමින් රිවිදෙලි සිරන සූර්ය දිව්‍ය රාජ්‍යා වගේ එන්නේ කවුද මේ? යාපාපොටන ජයගත්ත සපුමල් කුමාරයා. එතකොට සූර්යා කියන වචනේ මෙතන යොදාගත්තේ. සූර්යා තේජස්. සූර්යා ප්‍රබලයි. සූර්යාගෙන් ක්‍රීරණ විහිදෙනවා. එහෙනම් සපුමල් කුමාරයාට උපරිම ලක්ෂණ ඇතුව තමයි මේක උපමාව දීලා තියෙනවා. සූර්යා වගේ තමයි සපුමල් කුමාරයා එන්නේ. මොකක් කරලා දෙන්නේ මේ? යාපාපටුන ජයගෙන. යාපනේ ජයගෙන එනවා. ඒ හමුදාවත් එක්ක ගිහිල්ලා බලසේනාවත් එක්ක ගිහිල්ලා මිනි ආභරණ සරදගත් අර යාපාපටුන
තේජස්වත්
වෙනවා. ඒ ඉතල මේ අදින දූපතේ ඔය අපි දැන් අරමුණ මතක් කරානේ 6 වෙනි පරකුඹ රජුණන්ගේ පුතෙක් ලැබෙන්නනේ මේ නිර්මාණය කළේ. ඇත්තටම දරුවෙක් ලැබෙනවා. සාහිත්‍ය සඳහන් වෙනවා ඇත්තටම දරුවෙක් ලැබෙනවා. ඒ දරුවා හඳුන්වන්නේ ජයවීර පරාක්‍රමබාහු කියලා. හැබැයි පසු කාලෙක අර අපේ කෝට්ටේ යුගයේ හිටපු සේනාධිපති සේනානායකයන් එහෙම නැත්නම් සප්මල් කුමාරයා ඔය ජයවීර පරාක්‍රමබාහු රජ කළා. එතුමා රජ වෙනවා. ඒ කළා රජ කරනවා යා වසර 9ක් පමණ කාලයක්. මම හිතන්නේ අපි අද කතා කළේ දූලපුතාලත් එක්ක සාහිත්‍යයේ කොහොමද අපි පිළිතුරකට කවියක් තෝරගන්නේ. අදින් දීපතේ අපි අජිත් ගුරුතුමාත් මමත් බොහෝ විට උත්සාහ ගත්තේ ඔබට මේ ලැබෙන පිළිතුරට ගන්නා කවි මොනවාද? ඒකින්ද විශේෂයෙන් මම නැවත මතක් කරනවා දීපතේ ඔබ තෝරගන්නකොට ඒ ප්‍රශ්නයට අදාළ කවි තෝරගන්න ඕනේ. අනෙත් එක තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දරුවෝ මේ යොදා ගන්නා කවි ලියන්න ඕනේ. ඒතකොට කවි සම්පූර්ණ කටපාඩමේ තියෙනවා. මේ දැන් නිවාඩු කාලේ ඔබ ගෙදර ඉන්නේ. අදන් දීපතේ හොඳට කවි තාලෙට කටපාඩම් කරන්න, තාලෙට ගායනා කරන්න. එතකොට ඔබට පුළුවන් මේ කවි මතක තියාගෙන විභාගයේදී ඔබට ලැබෙන මේ ප්‍රශ්නවලට උත්තර සපයන්න.